आय भवान द्वेपते अदत् सुपुर्द परिधि अपि एकानि अध्यापन प्रतिसंस्करणः दुरस्थ अध्यापन राज्यमात्यांशे सम्बन्धीकरणेन सह माध्यमफलात् अध्यापन दिपार्तमेन्तुवे मेहेवीमेन කඳුරට ගුවන් විදුලිය සමග අත්වල් බැඳගෙන දියත් කරනු ලබන මැද රට ගුරු කෙතර අධ්‍යාපනික වැඩසටහන සමග අද දින මේ වැඩසටහනින් අප සාකච්ඡා කරනු ලබන්නේ 10 ශ්‍රේණියේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය යටතේ 4 වෙනි පාඩම වන ජනමාධ්‍ය නියෝජන අධ්‍යයනයේ පාඩම පිළිබඳවයි. දුවල පුතාලට මේ කරුණු කියා දෙන්න අද මාත් සමග එකතු වෙලා ඉන්නවා ගුරුදෙනිය මහාවිද්‍යාලයේ සුජීවා මහදිවුල්ලව ගුරුමෑණියන් හා මම මහනුවර විද්‍යාත් විද්‍යාලයේ නයනා කෝනාර. මේ පාඩමට ප්‍රවේශ වීමට පෙර මම ඔබේ මතකය ගෙන යනවා ඔබ උගත් පළමු පාඩම දෙසට. එහිදී ඔබ උගත්තා මතක ඇති සංනිවේදන වර්ගීකරණය පිළිබඳ. එහිදී එක් සංනිවේදන වර්ගයක් ලෙස ඔබ උගත්තා මතක ඇති ජන සංනිවේදනයේ පිළිබඳ. ජන සංනිවේදනයන් අපි නිර්වචනය කරේ කොහොමද? නොපෙනෙන විශාල ගාහක පිරිසකට තාක්ෂණික මෙවලම් එනම් ජනමාධ්‍ය මගින් සිදු කරන සංනිවේදනය ජන සංනිවේදනය ලෙස අප අත් දැක්වුවා. හොඳයි, ඔබ දන්නවද පුතේ මෙහිදී සඳහන් වන ජනමාධ්‍ය ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදා දක්වන්න පුළුවන් බව. එනම් මුද්‍රිත සහ විද්‍යුත් වශයෙන්. ලෝකයේ මුල්ම සංවිධිත ජනමාධ්‍ය වන්නේ පුවත්පත. ඉන් අනතුරු ගුවන්විදුලිය සහ රූපවාහිනිය බිහිවෙනවා. අපි ඉහත සඳහන් කළා නොපෙනෙන විශාල ග්‍රාහක පිරිසක් ගැන. ජනමාධ්‍ය සමග මහජනයා සම්බන්ධ වන්නේ එම මාධ්‍ය පරිහරණය කිරීමෙන්. මාධ්‍ය අන්තර්ගතය හා විලාසය තීරණය කරනු ලබන්නේ ආයතනික සංවිධානය හෝ එහි හිමිකරුවන් විසින්. එම ගනුදෙනුව මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍ය වේදීන් අතර සිදුවත් අවසානයේ මාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයාට එය බලපෑම් කරනු ලබනවා. ජනමාධ්‍ය ආයතන අධ්‍යයනය කිරීමෙන් එම මාධ්‍ය ආයතනවල කටයුතු හොඳින් විශ්ලේෂණය කිරීමට අපිට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන හිමිකමේ ස්වභාවය ගවේෂණය කිරීමෙන් එයි මගින් ඉදිරිපත් වන සංදේශ විශ්ලේෂණාත්මකව විමසා බැලීමේ අවබෝධය අපිට ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඒ ජනමාධ්‍ය හිමිකම පිළිබඳ අවබෝධය ලබා ගැනීම මාධ්‍ය පරිහරණය කරන ග්‍රාහකයාට වැදගත් වෙනවා. ඉතින් දුවේ පුතේ, අපි දැන් විමසා බලමු ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකමේ ප්‍රභේද පිළිබඳව. ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකම ප්‍රභේද දෙකක් යටතේ දක්වන්නට පුළුවන්. එනම් රාජ්‍ය මාධ්‍ය හිමිකාරීත්වය සහ පෞද්ගලික මාධ්‍ය හිමිකාරීත්වය ලෙස. දැන් අපි විමසා බලමු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආරම්භය පිළිබඳව. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආරම්භයේ විමසා බැලීමේදී මුලින්ම එනම් 1832 ලංකාවේ ප්‍රථම පුවත්පත වන කොලඹ ජර්නල් ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත ප්‍රකාශයට පත් වෙනවා. ඉන් අනතුරුව 1924 ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවාව ආරම්භ වන අතර 1979 ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවාව වූ ස්වාධීන රූපවාහිනී සේවාව ආරම්භ වෙනවා. හොඳයි දුවේ පුතේ, දැන් අපි මේ එක් එක් මාධ්‍ය පිළිබඳව විමසීමක් කර බලමු. මුලින්ම පුවත්පත් මාධ්‍ය පිළිබඳව විමසා බැලීමේදී පුවත්පත් හිමිකම ප්‍රභේද දෙකක් යටතේ බෙදා දක්වන්නට පුළුවන්. එනම් රජයට හිමි පුවත්පත් සහ පෞද්ගලිකාංශයට හිමි පුවත්පත් ලෙස. ඔබගේ පෙළ පොතේ 94, 95 සහ 96 පිටුවලින් මේ පිළිබඳව කරුණු දක්වා තිබෙනවා. ඔබට ලැබුණු මේ නිවාඩු කාලයේදී පිළිපොත හොඳින් කියවා පරිහරණය කරන්න. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ, ඔබගේ පෙළපොතේ සඳහන් වන්නේ තෝරාගත් පුවත්පත් කීපයක් පමණක් වීම. ලංකා පුවත්පත් ඉතිහාසයේ විමසීමේදී මෙහි සඳහන් වෙනවාට වඩා පුවත්පත් රාශියක් හඳුනාගන්න පුළුවන්. හොඳයි, මුලින්ම අපි විමසා බලමු පෞද්ගලික හිමි පුවත්පත් මොනවාද කියලා. එහිදී කර්තෘ හිමි පුවත්පත්, මහජන සංවිධාන හිමි පුවත්පත් හා පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත්, දේශපාලන පක්ෂ හිමි පුවත්පත් ලෙස පෞද්ගලික අංශයට හිමි පුවත්පත් වර්ග කර දක්වන්න පුළුවන්. අපි මුලින්ම කර්තෘ හිමි පුවත්පත් මොනවාද යන්න විමසා බලමු. කර්තෘ හිමි පුවත්පත් ලෙස සලකන්නේ පෞද්ගලිකව තමන්ගේ අයිතිය යටතේ තමන් විසින්ම සංස්කරණය කරමින් ප්‍රකාශයට පත් කරන පුවත්පත්. මේ පුවත්පත්වලට උදාහරණ කීපයක් දක්වන්න පුළුවන්. ජී.ඩී. පැරිස් අප්පුහාමි විසින් සංස්කරණය කර 1871 දී ප්‍රකාශයට පත් කළ කවට කතිකයා පුවත්පත, හෙන්රි මාටින් සහ සේ පේෂන් විසින් 1841 දී ප්‍රකාශයට පත් කළ උදේ තාරකේ පුවත්පත, ජී. ඇක්ලෙන්, ඊ. ඩාලි යන දෙදෙනා විසින් 1874 දී සංස්කරණය කරන ලද ඔබ්සර්වර් හා කොමර්ෂල් ඇඩ්වර්ටයිසර් යන පුවත්පතත්, එච්.එස්. පෙරේරාගේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ 1909 දී දිනමින පුවත්පතත් බිහිවන්නේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ. හොඳයි දුවේ පුතේ, අපි දැන් කතා කරන්නේ මහජන සංවිධාන හිමි පුවත්පත් මොනවාද කියලා. මේ පුවත්පත් බිහිවීමට අවධානය යොමු වන්නේ එවක පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන ක්‍රමේ සමාජීය ප්‍රතිඵලයක් වශයෙන්. මේ අවධිය වන විට සියලුම මුද්‍රණාලවල අයිතිය ක්‍රිස්තු භක්තිකයන් අතර පැවතුණා. එහිදී බෞද්ධයින්ට සිදුවන පහරවැදීම් වැළැක්වීමට පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර හිමිගේ මූලිකත්වයෙන් සහ සියම් රජුගේ ආධාර ඇතිව ගාල්ලේ ලංකා ලෝකේ නමින් මුද්‍රණාලයක් ආරම්භ කරනු ලබනවා. එම මුද්‍රණාලයේ මුද්‍රණය කරනු ලැබූ ප්‍රථම පුවත්පත වන්නේ 1860 දී මුද්‍රණය කරනු ලැබූ ලංකා ලෝකේ පුවත්පතයි. එය ශ්‍රී ලංකාවේ පළමු සිංහල මාධ්‍ය පුවත්පත වෙනවා. නමුත් ඒ පුවත්පත ලියාපදිංචි නොකළ පුවත්පතක් ලෙස සැලකේනි. දැන් අපි විමසා බලමු ලියාපදිංචි කරන ලද ප්‍රථම පුවත්පත කුමක්ද කිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ලියාපදිංචි සිංහල මාධ්‍ය පුවත්පත ලෙස සැලකෙන්නේ ලක්මිනි පහන පුවත්පතයි. ඒ ප්‍රකාශයට පත්වන්නේ 1862 වර්ෂයේදී. කොග්ගල පඬිතුමාගේ මූලිකත්වයෙන් බෞද්ධ ස්වාමින් වහන්සේලා සහ ප්‍රභූන් කීප දෙනෙකුගේ සහයෙන් එම පුවත්පත මුද්‍රණය කරනු ලබනවා. මා මුලිනුත් සඳහන් කළා පුවත්පත් මහජන සංවිධාන මගින් පළ කිරීම ආරම්භ වන්නේ ආගමික, ශාස්ත්‍රීය සහ දේශාභිමානී පසුබිම මත බව. ඒ අනුව කතෝලික ආගම ප්‍රචාරය සඳහා කතෝලික සංවිධාන විසිනුත්, බෞද්ධාගම ප්‍රචාරය සඳහා බෞද්ධාගමික සංවිධාන විසිනුත් පුවත්පත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව 1866 දී කතෝලික සභාවේ ඥානාර්ථ ප්‍රදීපයත්, ඊට ප්‍රතිපක්ෂව 1867 දී බෞද්ධ සංවිධානයක් විසින් සත්‍ය මාර්ගයේ පුවත්පත් යන පුවත්පත් දෙක එළි දක්වනවා. එසේම 1906 දී මහා බෝධි ව්‍යාපාරයේ විසින් සිංහල බෞද්ධයා පුවත්පතත්, සිංහල මහසභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද සිංහල බලයේ පුවත්පතද මහජන සංවිධාන හිමි පුවත්පත් ලෙස දක්වන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ. දැන් අපි විමසා බලමු පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත් මොනවාද කියලා. පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත් ලෙස සලකන්නේ මුලින් අපි සාකච්ඡා කළ කර්තෘ හිමි පුවත්පත් ලෙස ප්‍රකාශයට පත් කළ පුවත්පත් පවත්වාගෙන යන හැකි අවස්ථාවලදී ඒවා පෞද්ගලික ව්‍යාපාර විසින් මිලදීගෙන පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ අතරම ඔවුන් එනම් පෞද්ගලික ව්‍යාපාර මගින් නව පුවත්පත් ආරම්භ කරන්නටද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පුවත්පත් ඉතිහාසය තුළ ආරම්භ කරන ලද ප්‍රථම පෞද්ගලික ව්‍යාපාරය ලෙස සලකන්නේ 1919 ඩී.ආර්. විජේවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද ලේක් හවුස් පුවත්පත් ආයතනයයි. එය සීමා සහිත එක්සත් පෞත්‍රි පත්‍ර සමාගම ලෙසද හඳුන්වනු ලබනවා. අද වන විට එය රජයේ හිමි සමාගමක්. 1947 ලේක් හවුස් ආයතනය මගින් ලංකාදීප පුවත්පත මුද්‍රණය කරනු ලබනවා. 1961 එම්.ඩී. ගුණසේන සහ සමාගම විසින් දවස පුවත්පත් සමාගම හෙවත් ස්වාධීන පුවත්පත් සමාගම 1981 උපාලි විජේවර්ධන මහතා විසින් උපාලි පුවත්පත් සමාගම 1986 ඩී.ආර්. විජේවර්ධන මහතාගේ පුත් රංජිත් විජේවර්ධන මහතා විසින් විජේ පුවත්පත් සමාගමත් පිහිටවනු ලබනවා. දැන් අපි විමසා බලමු දෙමළ පුවත්පත් මුද්‍රණය පිළිබඳව. දෙමළ පුවත්පත් පමණ මුද්‍රණය කළ පුවත්පත් සමාගම් ලෙස වීරකේසරි පුවත්පත් සමාගම දක්වන්න පුළුවන්. එසේම ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් ආයතන තිනුකුරල් එක්ස්ප්‍රෙස් නිවුස් පේපර් සමාගමේ තිනමුරුසු වීරකේසරි මිතිරන් පුවත්පත් සහ ලේක් හවුස් ආයතනයේ තිනකරන් පුවත්පත දැක්විය හැකියි. හොඳයි. අපි ඉහත විස්තර කරනු ලැබුවේ පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත් පිළිබඳව. දැන් අපි විමසා බලමු දේශපාලන පක්ෂ හිමි පුවත්පත් මොනවාද කියලා. දේශපාලන පක්ෂ හිමි පුවත්පත් බිහිවන්නේ තම දේශපාලන මතවාදය සමාජගත කිරීම සඳහා පුවත්පත් ආරම්භ කිරීමට. නිදහස ලැබීමට ආසන්න කාලයේදී ඇති වූ නව ප්‍රවණතාවයක් ලෙස මෙය දක්වන්නට පුළුවන්. සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ගේම පුවත්පත ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන සහ කුඩා දේශපාලන පක්ෂ පුවත්පත් ප්‍රකාශයට පත් කරවීමට උනන්දු වී තිබෙනවා. වර්තමානයේදීද දේශපාලන පක්ෂ විසින් ඒ ආකාරයෙන් පුවත්පත් මුද්‍රණය කිරීමට උත්සාහ ගන්නා ආකාරය හඳුනා ගන්න පුළුවන්. 1930 ගණන්වලදී දේශපාලන පක්ෂ හිමි පුවත්පත් කලාවේ නව පිබිදීමක් හඳුනා ගන්න පුළුවන්. එනම් වාමාංශික ව්‍යාපාරයේ ආරම්භයත් සමග දේශපාලන පුවත්පත් කීපයක් බිහිවීම හඳුනා ගන්න පුළුවන්. ඒ යටතේ පළමු පුවත්පත ලෙස සලකන්නේ 1934 බිහිවූ කම්කරුවා පුවත්පතයි. තවද ලංකා සම සමාජ පක්ෂය ආරම්භයෙන් පසු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සම සමාජ පුවත්පත මුද්‍රණය කරනු ලබනවා. 1940 ගණන්වලදී වාමාංශික ව්‍යාපාරවල ભેද භින්නතාවය නිසා පුවත්පත් කීපයක් බිහිවීම හඳුනා ගන්න පුළුවන්. ඒවට උදාහරණ ලෙස නව ශක්ති පුවත්පත, මෞබිම, නව ලෝකේ සහ ගිනි පුපුර පුවත්පත් දක්වන්නට පුළුවන්. මේවා අධිරාජ්‍ය විරෝධී මෙන්ම ජාතික නිදහස වෙනුවෙන් කටයුතු කළ පුවත්පත්. මේ නිසා මේ පුවත්පත්වල කතුවරුන්ට හිරදඬුවම් නියම විඳීමටද අවස්ථාව හිමි වුණා. ඉහතදී අපි සාකච්ඡා කරනු ලැබුවේ පෞද්ගලික හිමි පුවත්පත් පිළිබඳව. ඒ අනුව කර්තෘ හිමි පුවත්පත්, මහජන සංවිධාන හිමි පුවත්පත්, පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත් සහ දේශපාලන පක්ෂ හිමි පුවත්පත් සලකා බැලුවා. දැන් අපි විමසා බලමු රජයේත හිමි පුවත්පත් මොනවාද කියලා. ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත පළමු වන පුවත්පත වූ කලම්බු ජර්නල් පුවත්පත බිහිවන්නේ රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුතු පුවත්පතක් විදිහට ඒ 1832 දී. රාජ්‍ය අනුග්‍රහය යටතේ මේ පුවත්පත මුද්‍රණය කරනවා. එහි සංස්කාරක වූයේ සිවිල් සේවකයෙකු ජෝර්ජ් ලී මහතා. ජෝර්ජ් ලී මහතා පසුව රජයේ පාලනයෙන් තොරව පුවත් පළ කරන්නට වීම නිසා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය මගින් කලම්බු ජර්නල් පුවත්පත ඉතා කෙටි කලකින් නවතා දමනු ලබනවා. 1964 දී සිදු වූ විශේෂ සිදුවීමක් වන්නේ එකල පැවති රජය විසින් පුවත්පත් කොමිසමක් පත් කිරීමෙන් පසුව ලේක් හවුස් පුවත්පත් ආයතනය රජරයට පවරා ගැනීමට උත්සාහ ගැනීමයි. ඒ අනුව 1973 වර්ෂයේදී පුවත්පත් නිදහස සම්බන්ධයෙන් තීරණාත්මක වර්ෂයක් ලෙස දක්වන්න පුළුවන්. ඒ ලේක් හවුස් හෙවත් සීමා සහිත එක්සත් පෞත්‍රි පත්‍ර සමාගම රජයට පවරා ගැනීමයි. එම ආයතනයේ රජයට පවරා ගැනීමත් සමග පුවත්පත් සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් රාශියක් සිදු වුණා. ඉන්පසුව ලේක් හවුස් ආයතනය මගින් පළ කළ පුවත්පත්වල සඳහන් වූයේ පවතින රජයට පක්ෂපාතී අදහස්. වර්තමානයේ සිළුමින, දිනමින, ඩේලි නිවුස් හා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත් ලේක් හවුස් පුවත්පත් ආයතනය මගින් මුද්‍රණය කරන පුවත්පත් ලෙස දක්වන්නට පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි මෙතෙක් විමසා බැලුවේ ශ්‍රී ලංකාවේ පුවත්පත් හිමිකාරීත්වය පිළිබඳව. දැන් අපි විමසා බලමු ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සහ ඒ හිමිකාරීත්වයේ සිදු වූ වෙනස් වීම පිළිබඳව. ඔබ දන්නවා දුවේ පුතේ, ලෝකේ ප්‍රථම විද්‍යුත් මාධ්‍ය මොනවාද? ප්‍රථම විද්‍යුත් මාධ්‍ය ලෙස සැලකන්නේ ගුවන්විදුලිය. ඒ වගේම ගුවන්විදුලිය ශ්‍රව්‍ය මාධ්‍යයක්. ගුවන්විදුලියේ නිර්මාතෘ වන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාකෝනි. ගුග්ලිමෝ මාකෝනි විසින් 1897 දී ගුවන්විදුලි සංඥා සමාගම එංගලන්තයේ ආරම්භ කරනු ලබනවා. 1906 වන විට සැතපුම් 100ක් දුරට ගුවන්විදුලි පණිවිඩ යැවී හැකි වෙනවා. ගුවන්විදුලිය ජනමාධ්‍යයක් බවට පත්වීම ආරම්භ වන්නේ 1908 වර්ෂයේ වන විට ඇමරිකාවේ මාකෝනි සමාගම 1919 වන විට ගුවන්විදුලිය මහජනයා අතර ජනප්‍රිය කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කර තිබෙනවා. ගුවන්විදුලි ඉතිහාසයේ තවත් සුවිශේෂ සංදිස්ථානයක් ලෙස 1920 වර්ෂයේ දක්වන්න පුළුවන්. ඒ විධිමත් ලෙස ගුවන්විදුලි වැඩසටහනක් මුල්වරට ඉදිරිපත් කිරීම. ගුවන්විදුලි වැඩසටහන මුල්වරට ඉදිරිපත් කරේ රුසියාවේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන්. ගුවන්විදුලි මාධ්‍යයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවීමෙන් 1923 අවසානයේ වන විට ඇමරිකාවේ 600කට අධික ගුවන්විදුලි සේවා සංඛ්‍යාවක් පැවතුණු බවට සඳහන් වෙනවා. මෙම වර්ෂය ශ්‍රී ලංකාවටද වැදගත් වන වර්ෂයක්. එම කාල සීමාව තුළදී ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ වීම සිදුවීම ඊට හේතුව. එහිදී 1922 දී ලංකා ආධුනික ගුවන්විදුලි සමාජය නම් මහජන සංවිධානයක් ගුවන්විදුලි මාධ්‍ය පිළිබඳ අත්අඩංගුවක් බැලීමක් කර තිබෙනවා. ලංකාවේ ප්‍රථම වරට ගුවන්විදුලි ප්‍රචාරයක් අත්අඩංගුවක් බලන ලද්දේ රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින්. ඔබ දන්නවද දුවේ පුතේ, ඒ සඳහා උපකරණ කොහෙන්ද හොයාගත්තේ කියලා? ඒ සඳහා ජර්මන් සබ්මැරීනයක ගලවාගත් ගුවන් විදුලි සංදේශ උපකරණ තොගයක් තමයි භාවිතයට ගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ සුවිශේෂ සංදිස්ථානයක් ලෙස 1924 ජූනි 1 දින දක්වන්න පුළුවන්. ඒ අනුව ප්‍රධාන විදුලි ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රථම නිල ගුවන් විදුලි ප්‍රචාරය සිදුවෙනවා. මෙහිදී අවධාරණය කළ යුතු විශේෂ කරුණක් වන්නේ මුල් කාලයේදී ගුවන් විදුලි මාධ්‍ය රජයට හිමිව පැවති බවයි. 1925 දෙසැම්බර් 16 වෙනි දින ගුවන් විදුලිය රාජ්‍ය ආයතනයක් වශයෙන් විවෘත කරනු ලබනවා. මෙය ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය. 1949 රේඩියෝ සිලෝන් හෙවත් ලංකා ගුවන් විදුලි සේවා දෙපාර්තමේන්තුව පිහිටවනු ලබනවා. ඒ දෙසැම්බර් 1 දින. එසේම ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන්නේ 1967 ජනවාරි 5 දිනයි. මුල් කාලයේ ගුවන් විදුලි යන්ත්‍රයක් මගින් සේවා ශ්‍රවණය කිරීමට බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. නමුත් එම බලපත්‍ර ක්‍රමය 1991 පසුව අහෝසි කරනු ලැබුවා. ඒ වගේම 1991 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සේවාවන් සඳහා තිබූ රජයේ ඒකාධිකාරයේ අහෝසි කරනු ලැබූ වර්ෂය ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ අනුව පෞද්ගලික ගුවන් විදුලි සේවා ආරම්භ කිරීමට අවසර දෙනු ලැබුවා. එසේ වුවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තවදුරටත් රජයේ හිමිකම යටතේ ප්‍රාත්මක වන ජනමාධ්‍ය ආයතනයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් විදුලි මාධ්‍ය ලෙස ආරම්භ වන්නේ සිරස FM ගුවන් විදුලියයි. වර්තමානයේ වන විට ගුවන් විදුලි නාලිකා 50කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. වර්තමාන තත්ත්වය විමසා බලන විට ගුවන් විදුලි නාලිකා හිමිකම ආකාර තුනකින් දක්වන්න පුළුවන්. එනම් රාජ්‍ය හිමිකම සහිත ගුවන් විදුලි සේවා, මහජන සංවිධාන ගුවන් විදුලි සේවා, පෞද්ගලික හිමිකම සහිත ගුවන් විදුලි සේවා ලෙස. අපි දැන් විමසා බලමු මේවාට උදාහරණ කීපයක්. රාජ්‍ය හිමිකම සහිත ගුවන් විදුලි සේවාවන්ට උදාහරණ ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ලක්කඳ ගුවන් විදුලිය දක්වන්නට පුළුවන්. ඒ වගේම තවත් විශේෂිත කාරණයක් මෙහිදී දක්වන්න පුළුවන්. රාජ්‍ය හිමිකම යටතේ ඇති ගුවන් විදුලි සේවා ප්‍රකාශයට ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් ලෙසද පවත්වාගෙන යනු ලබනවා. එහිදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්ට උදාහරණ ලෙස කඳුරට FM, රජරට FM සහ රුණු FM දක්විය හැකි. ප්‍රජා ගුවන් විදුලි සේවාවන්ට උදාහරණ ලෙස කොත්මනේ ප්‍රජා ගුවන් විදුලි සේවය, මහයිලු පල්ලෙම ප්‍රජා ගුවන් විදුලි සේවය සහ ගිරාඳුරු කෝට්ටේ ප්‍රජා ගුවන් විදුලි සේවාව දක්වන්නට පුළුවන්. ඊළඟට අපි විමසා බලමු දුවේ පුතේ මහජන සංවිධාන හිමිකම සහිත ගුවන් විදුලි සේවා මොනවද කියලා. ඊට උදාහරණ ලෙස රංගිරි ශ්‍රී ලංකා සහ බෞද්ධයා නාලිකාවන් දක්වන්නට පුළුවන්. පෞද්ගලික හිමි ගුවන් විදුලි සේවාවන්ට උදාහරණ ලෙස සිරස FM, හිරු FM, ශ්‍රී FM සහ ෂා FM යනුවෙන් ගුවන් විදුලි නාලිකාවන් රාශියක් හඳුනාගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි මෙතෙක් සාකච්ඡා කරනු ලැබුවේ පුවත්පත් මාධ්‍ය ඉතිහාසයත් ගුවන් විදුලි මාධ්‍ය ඉතිහාසයත් පිළිබඳව. ඊළඟට අපි විමසා බලමු රූපවාහිනී මාධ්‍ය පිළිබඳව. රූපවාහිනී මාධ්‍ය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා මා අවස්ථාව ලබා දෙනවා ගුරුදිනිය මහාවිද්‍යාලයේ සුජීවා මහදියුල්වව ගුරු මාත්මයට.